Honorable MU M. Ali Sabri.
Garu Mantri Tumani.
You have 20 minutes, Honorable.
How many?
20 minutes.
Yeah, Garu Mantri Tumani, Mema Ada Dinapodue, Mudala Matianche, me Lim Sambandin, Sakacha Kirimat Labima, Mama Satuvenova. විශේෂයෙන්ම මම කල්පනා කරලා බලන්නේ පෞර්ගිය අවුරුදු 75 දිහා බලනකොට ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට ඉදිරියට යන්නට ප්‍රධාන අභියෝග තුනක් තියෙනවා. එකක් තමයි විවිධ ජාතීන් විවිධ ආගම් අදහන රටක ඉන්න මිනිස්සු කොහොමද මේ විවිධත්වය තමන්ගේ ඡන්දය සඳහා භාවිතා කරන්නේ නැතුව රටේ විවිධත්වය ආශිර්වාදයක් කරගන්නේ කොහොමද ඒ ප්‍රමාණයට ඒ රට සාර්ථක වෙනවා ඒකෙන් වැරදුණු වෙලාවට ඒකෙන් පීඩා විඳින සිද්ධ වෙනවා ලංකාව හඳ උදාහරණයක් දෙවෙනි එක තමයි ආර්ථික ප්‍රතිපත්ති ජනප්‍රිය ආර්ථික ප්‍රතිපත්ති පස්සේ පමණක් ගියොත් මොනවද වෙන්නේ කියන එකට අපේ රට තරම් තව උදාහරණයක් ලෝකේ නැහැ තුන්වෙනි එක තමයි පක්ෂ මාරුවන පළියට එහෙම නැත්නම් මමාත්‍යවරු මාරුවන පළියට නිරන්තරයෙන්ම වෙනස් වන ආර්ථික ප්‍රතිපත්ති. මෙය ආයෝජන සඳහා ඉතාමත්ම අහිතකරයි. මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු මේක දාලා දුවන්න හදනවා විදේශ ආයෝජකයෝ. මොකද එකිනෙකා එකිනෙකට සම්පූර්ණයෙන්ම පටහැනි කතා කියන්නේ. දැන් මම හිතනවා සියලු දෙනාටම එක හා සමානව පාලනය කරන්නට බෑ. ඒ වුණත් common minimum understanding කියලා එකක් තියෙනවා. ආර්ථික ප්‍රතිපත්ති වල අවම එකඟතාවයකට ඒ මේ හැකියාව අපි කාටත් තියෙනට ඕන. 1991 ඉන්දියාවේ අපි හා සමානවම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. මන්මෝහන් සිං මැතිතුමා නරසිම්හරාව් අගමැතිතුමා යටතේ මුදල් ඇමතිවරයා වශයෙන් පත්වෙලා විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ අවුරුදු 33න් පස්සේ අපි පේනවා ඉන්දියාව තමයි අද නවීන ලෝකයේ වේගයෙන්ම දියුණුවන ආර්ථිකයට හිමිකම් කියන්නේ. ඔය යන වේගයට ගියොත් එම උන් 2030 වෙනකොට මම හිතනවා ඊට ඉස්සෙල්ලා 2029 වෙනකොට ලෝකයේ තුන්වෙනි විශාල ආර්ථිකය බවට පත් වෙයි. 2050 වෙනකොට ඇමරිකාව අභිබවා ගිහිල්ලා ලෝකයේ දෙවෙනි විශාල ආර්ථිකය බවට පත් වෙයි. ඉතින් එහෙමනම් ඒකට බලපෑ ප්‍රධානම හේතුවක් තමයි එදා 1991 පස්සේ ඒ රට පාලනය කරපු එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච කොංග්‍රස් පක්ෂය පාලනය කරා සමහර අවස්ථාවලදී වාමාංශික පක්ෂවල එකතුවක් ඇවිල්ලා පාලනය කරා දේවගෞඩා වැනි අය වීපී සිං වැනි අය තවත් අවස්ථාවලදී බීජේපී පාලනය කරා නමුත් උඟක් දේවල්වල වෙනස්කම් තියෙනවා පොදුවේ ආර්ථික ප්‍රතිපත්තිවල ඒ වෙනස්කම් නැතුව එකම ප්‍රතිපත්ති දීර්ඝකාලීනව පවත්වාගෙන යාම හේතු කොටගෙන ඉන්දියාවට මේ දියුණුව අත්කරගන්න හැකි වෙලා තියෙනවා. අත් එහිඳ මම හිතනවා අපි හැමදාම අතීතයේ හිරකාරිය වෙලා ඉන්නට බෑ කියන එක. අපි හොඳම උදාහරණය තමයි පළවෙනි හා දෙවන ලෝක යුද්ධයේ දිහා බැලුවම ගරු මන්ත්‍රීතුමනි ඒ පළවෙනි හා දෙවන ලෝක යුද්ධයේ සටන් කරේ වෙන කවුරුවක්වත් නෙවෙයි පටන් ගත්තේ යුරෝපයේ ඇතුලේ. ඔවුන් ආගම අල්ලගෙන ඔවුන් ඒගොල්ලන්ගේ සෙක්ටක අල්ලගෙන භාෂාව අල්ලගෙන ජාතිකත්වය අල්ලගෙන එකිනෙකා මරා කොටාගෙන මුළු ලෝකෙම ඇදලා දැම්මා විශාල ඒ හින්දානේ කියන්නේ ලෝක යුද්ධය කියලා. නමුත් 2002 ලෝක යුද්ධයෙන් පස්සේ අවුරුදු 10ක් 12ක් යනකොට ඔවුන් කල්පනා කරලා බැලුවා මේ මොන තේරුමක් නැති වැඩක්ද අපි මේ මරා එන කොටා ගන්න කියලා. ඔවුන් එකතු වෙලා මම හිතන විදියට ප්‍රංශයේ හිටපු විදේශ ඇමති ෂූමන් මහත්තයාගේ ෂූමන් ප්ලෑන් එක උඩ පටන් ගත්තා ඒ සංකල්පය යුරෝපීය හවුල් අවුරුදු 15කින් පටන් ගත්ත ඒ සංකල්පය යුද්ධය ඉවර වෙලා අද වෙනකොට යුරෝපීය යූනියන් එක බවට පත් කරගෙන තියෙනවා ඒ යුරෝපීය යූනියන් එක හරහා අපි හැමෝම දන්නවා කිසිම රටක් සර්ව සම්පූර්ණ නැහැ නමුත් අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ අය හැම දෙනාම යන්න හදන්නේ තේ රටවල් වලට ශාල වශයෙන් දියුණුවක් අත්කරගෙන තියෙනවා. එහෙමනම් ශ්‍රී ලංකාවේ එකම මිනිස්සුව සිංහල දෙමළ මුස්ලිම්. ඇයි අපිට මේ පරණ කෝන්තර අමතක කරලා එකම රටක එකම වැසියෝ හැටියට එකට ජීවත් වන්නට බැරි කියන ප්‍රශ්නය දිගින් දිගටම අපිට මතුවෙනවා. හැබැයි ඒක කරන්නට නම් අපි සියලු දෙනාම අර ශයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව යම් යම් දේවල් අතාරින්නත් සහකම්පිතව අනුන්දිහා කල්පනා කරලා බලන්නත් තමන්ගේ කෝණයෙන් විතරක් මේක බලන්න නැතුව ඉන්නත් ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතනවා 90%ක් විතර මේ රටේ ජනතාව ඒ සඳහා කැප වෙලා ඉන්නවා. මම මේ අවස්ථාවේදී දෙමළ පක්ෂවල නායකයන්ට අපේ වෙනස්කම් තිබුණත් ඇත්ත වශයෙන්ම සුභ පතන්නට ඕන. මම ගිය බජට් එක කතා කරනකොට ඒගොල්ලෝ සියලු දෙනාම කියපු එක කතාවක් තියෙනවා. අපි කවුරුවක්වත් ඉල්ලන්නේ නැහැ වෙනම රටක්. අපි ඉල්ලන්නේ එකම රටක් තුළ බලය බෙදා ගැනීමක්. ඒක ෆෙඩරල් ක්‍රමය දක්වා අවශ්‍යයි කියලා පොන්නම්බලම් මහත්මයා කියනකොට අනිත් අය කියන්නේ අපිට ප්‍රමාණවත් බලය බෙදීමක් දෙන්නට ඕන කියලා. කියන්නේ ඒක කිසිම වරදක් නැහැ. ඔවුන්ට ඒ සඳහා සාමකාමීව අදහස් දක්වීමේ අවස්ථාව තියෙන්නට ඕන. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා පටන් ගන්නට ඕන. මේ බලය බෙදීමෙන් රට බෙදනවයි කියන එක පට්ට බොරුවක්. මම මෑතකදී යුරෝපයට ගියා. ඒ රටවල් කීපයක් මධ්‍යයනය කරලා බලනකොට අපිට පේනවා ස්විස්වල කැන්ටන් 27ක් තියෙනවා. ඕනිතාමත්ම දක්ෂ ලෙස එක එකනෙකන පාලනය කරගන්න. ඒ හා සමානවම තම හිටියා බෙල්ජියම්වල ලංකාවට වගා භාගයක් තමයි අපි කියනවා පොඩි රටකට බලය බෙදන්න බෑ කියලා. බෙල්ජියම් රට ගත්තම බෙල්ජියම් වල ලංකාව වගේ භාගයයි විශාලත්වය. ඔවුන්ට තියෙනවා වෙනම ප්‍රොවින්සස් 10ක්. ඔවුන් ඔක්කොම එකතු වෙලා හදාගෙන තියෙනවා තාමත්ම බලගත්ු ෆෙඩරල් රාජ්‍ය. තාමත්ම සාමකාමීවකට ජීවත් වෙනවා. අපි එකිනෙකාට වෛර කරන්න තුරු එකිනෙකාව අවිශ්වාස කරන තුරු මම හිතන්නේ නැහැ අපිට ඉදිරියට යන්නට පුළුවන් වෙයි කියලා. මම හිතනවා පක්ෂ ભેදයෙන් තොරව අපි සියලු දෙනාම ඇවිල්ලා බලය බෙදීම ගැන තමන්ගේ අදහස මොකක්ද? ස්ථාවරය මොකක්ද කියන එක කියන්නට. සමහරු තව දුරටත් කියනවා බලය බෙදීම පළවෙනි අවස්ථාව රටේ බෙදීමට කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මට මතක් වෙනවා කොල්විනාඩි සිල්වා මැතිතුමා 1956 දී සිංහල භාෂාව විතරක් සිංහල මේ රටේ රාජ්‍ය භාෂාව කරනකොට කියපු කතාවක්. Two languages, one country. One language, two country. අපි දැක්කා අවුරුදු 30ක් යුද්ධ කරලා තමයි two languages මේ රටේ ජාතික භාෂාව බවට පත් කරේ. ඇයි ඒක කරන්න ඕනේ? ඒක 1956 දීම කරලා තිබුණා නම් මේ යුද්ධය නොවෙන්නත් ඉඩ තිබුණා. ඒ හින්දා මම හිතනවා අපි සියලු දෙනාම එකිනෙකාගේ මේ කවුරු හරි එක පක්ෂයක් ගේනකොට අනිත් පක්ෂය විරුද්ධ වෙනවා. ඒ කොල්විනාඩි සිල්වා මහත්මයාම අවාසනාවකට වගේ ඩඩ්ලි සේනානායක මහත්තයා චෙල්වනායම් මහත්තයා එකතු වෙලා බලය බෙදීම සඳහා යම් ක්‍රමයකට එන්න හදනකොට ඩඩ්ලිගේ වැඩේ මසල වැඩේ කියලා පෙළපාලි ගියා. මේ අවස්ථාවාදී දේශපාලනය හැම පක්ෂයටම පොදුයි. මේ අවස්ථාවාදී දේශපාලනයෙන් අපි ඉවත් වෙන්නට අපි මේ රටේ අනාගත පරම්පරාව දිහා බලන්නට අපේ මිනිස්සු මේ රටේ ඉන්න දිම්නල දෙමළ මුස්ලිම් වේවා සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් ඔවුන් දිහා බලලා මේ ප්‍රශ්නයට බය නැතුව ධෛර්යවන්ත විසඳුම් දෙන්නට ඕන. මම තව එකක් කියන්නට ඕන. සමහරු බය වෙනවා. ඒකට එක හේතුවකුත් තියෙනවා. ලෝකයේ පුරා ඉන්න ලංකාවට කිසිම සම්බන්ධයක් නොවෙච්ච ලංකාවෙන් දැන් අවුරුදු 30-40කට ගිය බෙදුම්වාදයේ තාමත් ඔළුවේ තියාගෙන ඉන්න ඩයස්පෝරා කමියුනිටිස් ඉන්නවා. අපේ රටේ නෑ මේ මිනිස්සු. ඔවුන් තාම කතා කරන්නේ වෙනම රටක් ගැන. ඔවුන් තාම කතා කරන්නේ සෙපරේට් ලෑන්ඩ් එකක් ගැන. ඔවුන් තාම කතා කරන්නේ ඊළමක් ගැන. ඔවුන් කතා කිරීම තුළින් ලංකාවේ ඇතුළෙත් මේ බෙදීම ඇති වෙනවා. ඔවුන් අමතක කරලා දාන්න දුන්නා. අපි මේ රටේ බලය බෙදීමෙන් සිද්ධ වෙන්නේ දෙමළ ජනතාවට දැන් හිතන්නේ හරි හෝ වැරදි මම දන්නේ නැහැ අවුරුදු 75-30 පොදුවේ ඔවුන් මධ්‍යම ආණ්ඩුවත් එක්ක රජයේ පාලනය කිරීම සඳහා මැදිහත් වෙලා නැහැ. විශාල ප්‍රධාන පක්ෂ දෙමළ ප්‍රධාන පක්ෂ. ඒ හින්දා දෙමළ මිනිස්සුන්ට ඒ පළාත්වල ඉන්න අයට හිතෙනවා අපිව වෙන කවුරු හරි පාලනය කරනවා. අපි මේ පාලනයේ හවුල්කාරයෝ නෙවෙයි කියලා. ඒ අදහස නැති වෙන්නට නම් ඔවුන්ගේ අදහසට එන්නට ඕන ඔවුන්ගේ ඔළුවට අපිව පාලනය කරනවායි කියලා. අපි මේ පාලන තන්ත්‍රයේ කොටස්කාරයෝ කියලා. ඒක වෙන්නට නම් මම හිතනවා අපිට බලය බෙදන්නට ඕන. මේ බලය බෙදීම තුලින් විනාශයක් වෙන්නේ නැහැ. සුප්‍රීම් කෝට් එකේ ඉතාල ලස්සන ජජ්මන්ට් එකක් ලියලා තිබුණා. ඒක ලිව්වේ ඔක්කොම සිංහල ජජස්ලා. දෙප් ගුණරත්න සහ උපාලිය බේරත්න ඔවුන් කිව්වා එක රටක් තුල ෆෙඩරල් වාදයේ ඉල්ලීම වෙන රටක් ඉල්ලීමක් නෙවෙයි කියන එක. එහෙනම් මේ බොරුවෙන් අපි එළියට එන්න ඕනේ. හැමදාම බොනවාරි බිල් එක් මවලා මිනිස්සු බෙදලා තව දුරටත් අපි මෙහෙම ජීවත් වෙන්නට ඕනේ නැහැ. මම හිතනවා අපේ වර්තමාන පරපුරට ලොකු මේ ආණ්ඩුවට විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවට ඉදිරි අනාගතයක් ඇති කරන්නට නම් මේ රටේ සාමය හා සංහිඳියාව සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරන්නට. Mr. President, I don't think we can continue to live as prisoners of the past. We in our national anthem will continue to sing that ekamavakage daru kalabavina yamu yamu veenopama prema vada sama beda duralala namo namo mata. We are saying that we should live and progress as that of a children of the same mother, but do we do that in our life? We don't. So therefore it is time that we dispel hatred, promote love and reconciliation. මේ ඊළඟට අපි මෑතකදී යුද්ධයෙන් පීඩා විඳිච්ච අයට ඔවුන්ගේ කතාව කියන්නට අනිත් රටවල්වල කොලොම්බියාවේ, නේපාලයේ, සවුත් අප්‍රිකාවල, හයිටි රාජ්‍යයේ ගොඩක් රටවල්වල තියෙනවා. අපි කියනවා Truth and Reconciliation Commission එකක් කියලා. සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක්. දැන් මේක හඳුන්වලා දුන්නම දෙගොල්ලෝක් එකට විරුද්ධයි. එකගොල්ලොත් තමයි දකුණේ ඉන්න කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්නට අකමැති කට්ටිය. අනිත් අය තමයි අර ජාත්‍යන්තරව ඉන්න ඩයස්පෝරා. ඒගොල්ලෝ කියනවා මේක බොරුවක්. අයි වොෂ් එකක් ජිනීවා වලට කියලා. නමුත් දකුණේ කියනවා මේ හමුදාව පාවල දෙන්න හදනවා. එහෙම එකක් නෙවෙයි. මේකෙන් අපි උත්සාහ කරන්නේ අපිට විරුද්ධව මේ රටේ මිනිස්සුන්ට විරුද්ධව සහ මේ රටේ පාලනතන්ත්‍රයට විරුද්ධව අපි දන්නවා ජිනීවා වල මානව හිමිකම් කොමිසමේ රෙසලූෂන් දෙකක් තියෙනවා. එකක් ඒක නිව් කරලා තව එකක් තියෙනවා. ඒක තුලින් ලංකාවේ සිද්ධ වෙච්චයි කියනු ලබන යම් යම් අපරාධ සම්බන්ධයෙන් ඔවුන් වෙනම සාක්ෂි හොයාගෙන ගිහිල්ලා යම් අවස්ථාවකදී නඩුදායි. ඒකට හේතුවක් වශයෙන් ඌ කියන්නේ ලංකාව තුල සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. අපි මේ සත්‍ය සොයායයි මේ යාන්ත්‍රණය තුලින් බලාපොරොත්තු වෙන්නේ විශ්වාසනීය යාන්ත්‍රණයක් ලංකාව තුල ඇති කරන්න පුළුවන් වුණා නම් මේ යුද්ධයෙන් පීඩා විදිච්ච සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා සියලු දෙනාටම මගෙන් තමන්ගේ කතාව ඉදිරියට ගිහිල්ලා කියන්න පුළුවන් වාතාවරණයක් හදලා ඩෙස්මන් ටුටු මැතිතුමා යටතේ පියතුමා යටතේ දකුණු අප්‍රිකාවේ කරා හා සමානව ඔවුන්ගේ කතාව කියලා ලංකාව තුලින් ඒ සඳහා ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් නම් ජාත්‍යන්තර අත ගැසීම් වළක්වා ගන්නට පුළුවන් පීඩාවට පත් ජනතාවට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් ඔවුන්ගේ දරුවෝ නැති වෙලා තියෙනවා නම් ඒක හොයලා දෙන්නට ඕන නැත්නම් හේතුවක් කියන්නට ඕන මොකද වුනේ කියලා ඔවුන්ට යම් පාඩුවක් වෙලා තියෙනවා නම් රිපරේෂන් එක හරහා ඔවුන්ට ඒක ගෙවන්නට ඕන මේ අඳුරු යුගයෙන් අපි එළියට යන්නට අපිට හැමදාම මේ අඳුරු යුගය තුළ ජීවත් වෙන්නට බෑ අපි ශ්‍රී ලාංකිකය හැටියට ඉදිරියට යන්නට නම් අර මම කියපු ආකාරයට හැමදෙනාම තුලින් යම් යම් කැපවීම් කරන්න සිද්ධ වෙනවා මම හිතනවා මේ යුක්ති සාධාරණ යුක්ති කමිසමක් ඉදිරි කරොත් Truth and Reconciliation ලෝකෙට දැනගන්නට පුළුවන් මේ ත්‍රස්තවාදයෙන් බැටකෑවේ නැත්තම් ඒ යුද්ධේ කාලයේදී පීඩාවට පත්ුනේ දෙමළ මිනිස්සු විතරක් නොවන බව ඔවුන් තමයි අතිවිශය විශාල වශයෙන් පීඩාවට පත්ුනේ හැබැයි අමතක වෙච්ච කට්ටිය රාශියක් කියනවා අපි දන්නවා 1991 වර්ෂයේදී මුස්ලිම් ජනතාවට පැය 24ක් දීලා 73,000 ජනතාව කෙලින්ම උතුරු නැගෙනහිරෙන් සම්පූර්ණයෙන්ම නැරපලදැම් ඔවුන් තාමත් සමහර අය ජීවත් වෙනවා පුත්තලම මේ සියලු සඳහා පුත්තර සැපීම සඳහා යම් අවස්ථාවක් මේකෙන් ලැබෙනවා මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රණවිරුව දංගෙඩියට පාවල දෙන්නවත් එහෙම නැත්නම් ජිනීවා සඳහා සීනි බෝලයක් ලබා දෙන්නවත් නෙවෙයි අපේ ප්‍රශ්න අප විසඳන්න අපේ කොන්ස්ටිටියුෂන් එක තුල ක්‍රමවේදයක් හඳුන්වා දීම කියන එක මම කියන්නට ඕන මොකද මම මේක කිව්වේ මේක මුදල් අමාත්‍යාංශයේ බිල් බවට මට නොදන්නව නෙවෙයි. අපි මේක උත්සාහ කරේ ලංකාවට කවදා හරි අපිට ලැබිය හැකි ඉහළම ඩිවලොප්මන්ට් එක සංවර්ධනය අත්පත් කරගන්නට නම් මේ රටේ ජනතාව අතර රිකන්සිලියේෂන් එක ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් අපි දැක්කා 56 එක ප්‍රශ්නයක් ඇති වුණා, 71 තව කැරැල්ලක් ඇති වුණා, 78 තව කෝලාහලයක් ඇති වුණා, 83 විශාල කෝලාහලයක් ඇති වුණා, අවුරුදු 26ක යුද්ධයක් සිද්ධ වුණා, ඊට පස්සේ මුස්ලිම් මිනිසුන්ගේ විරුද්ධ ප්‍රචණ්ඩත්වය මුදා හැරියා, ඊට පස්සේ 2019 දී පාස්කු ප්‍රහාරය ලක් වුණා. ඉතින් අවුරුදු 10-10ට මේ මොන හරි එකක් හොයාගෙන මේක මරා ගන්නවට වැඩිය අපි මේ අතීතයේ හිරකාරයෝ හැදියට දිගින් දිගටම ජීවත් වෙනව වෙනුවට ඇයි අපිට බැරි වාඩි වෙලා එකට කතා කරලා අපේ ප්‍රශ්න විසඳගෙන අනිත් රටවල් වලින් පාඩම් ඉගෙනගෙන the true potential how until and unless we really reconcile with our people, honorable member, I don't think we will never reach our true potential as Sri Lankans. Unfortunately, every time we march about 10 years ahead, then some calamity occurs and we go back about 15 years. From 56 to 71 to 78 to 83 and the 26 years of conflict and the Easter Sunday attack, one after the other, we invite calamities. Therefore, we must find a way to live together and celebrate our diversity. Some may ask, what is the relevance of today's bill? I know these are bills from this is relevant to the finance ministry. Reconciliation is equally important for the economic growth of this country. So therefore, it is very relevant. That's what I thought. It's a matter which is very close to my heart that I should speak about this very important topic. Eha samanoma garu mantri tumani itamatma vedagat wenawa api digin digatama man mulin kiyapu aakarayata sini bola bedana ice cream bedana e avasthawaledi janapriya satan paata mata paadaka wetcha aarthika pratimatti hetu kotagena me rata me agaadayata wetla thiyenawai kiyana eka pilibandawa kisima gatluwak naha dan hamoma katha karanawa විදුලි බිල වැඩිවීම පිළිබඳ උදාහරණයක් ඇටියට හා දැන් ළඟදී අඩු වුණා 20%කින්. නමුත් ඇත්තම කතාව එච්චර ප්‍රමාණයක් එක ප්‍රමාණයට වැඩි කරන්න සිද්ධ වුණේ ඇයි? අවුරුදු 11 තිස්සේ 2011 හිඳලා 2022 වෙනකම් විදුලි බිල වැඩි කරලා තිබුණේ නැහැ. විදුලි බල වැඩි කරලා තිබුණ නැති හින්දා සම්පූර්ණ විදුලි ලංකා විදුලි බල මණ්ඩලයම කඩාකප්පල් වෙලා අති විශාල අලාභයක් ඇති වෙලා භාණ්ඩාගාරයෙන් ගෙවන තැනටපත් වෙලා ඊට පස්සේ අපිට ඒ සඳහා ආනයනය කළ යුතු ගල්ලඟුරු ටික ඩීසල් ටික ආනයනය කරන්නට එල්සී අරින්න බැරි තත්වයකටපත් වෙලා පෑ 13ක් විදුලි නැතුව ඉන්න රටකට අපිට යන්න සිද්ධ වුණා 2022 වර්ෂයේ. මේ ඇයි අවුරුදු 11 තිස්සේ සියලු මාණ්ඩු
Honorable Minister, you have 2 more minutes.
තමන් ජනප්‍රිය වෙයි කියලා ජනප්‍රිය නොවේයි කියලා හිතලා ඒ වැඩි කළ යුතු දේ වැඩි නොකර හිටියා. අන්තිමේදී ඔක්කොම එකපාරටම වැඩි කරන්න සිද්ධ වුණා. පෙට්‍රල් වලට සිද්ධ වුණේත් එහෙමයි. 2019 ඉඳලා අන්දන්න මංගල සමරවීර මැතිතුමා ඒ කාලේදී සූත්‍රයක් අඳුනලා දීලා තිබුණා. අද අපි ආපු ගමන් ගියා නැවතුවා. අවුරුදු 2ක් ඒ කාලය තුල අපි ජනප්‍රිය නොවේයි කියලා හිතලා ඒක වැඩි නොකර හිටියා. ඒක භාවිතා නොකර හිටියා. අන්තිමේදී එක පාරටම 150ට තිබුණ එක 400ට වැඩි කරන්න සිද්ධ වුණා. මට මතකයි මම ෆයිනෑන්ස් මිනිස්ටර් වෙලා ඉන්නකොට රුපියල් 1400ට තිබුණු ගෑස් එක පාරටම 5000කට වැඩි කරන්න සිද්ධ වුණා. හේතුව ගෑස් සමාගමෙන් අපෙන් ඉල්ලනවා භාණ්ඩාගාරයෙන් මුදල්. භාණ්ඩාගාරයේ මුදල් තිබුණේ නැහැ. අපි තීරණය කරා ඕගොල්ලන්ගේ බිස්නස් එක ඕගොල්ලෝ රන් කරන්නට ඕන. බලන්න කීයද කොස්ට් එක. බලන්න කොච්චරද විකුණන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රමාණයට දාන්න කියලා. එහෙනම් මම හිතනවා අපිට කියන්නට පුළුවන් මේ ඔක්කොම වැඩි වුණා අඩු වුණයි කියලා. නමුත් මම හිතන්නේ අපි සියලු දෙනාටම තිරසාර වැඩපිළිවෙලකට ආර්ථික ප්‍රතිපත්තියකට යන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කාලෙට අවශ්‍ය බොරු තීන්දු తీරන ගන්නේ නැතුව. උදාහරණයක් ඇටියට මම මේක කියලා නවතින්නම් ගරු මන්ත්‍රීතුමනි 2022 වර්ෂයේ අපි දිගින් දිගටම කැබිනට් එක තුලත් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම තුලත් කිව්වා ඩොලර් එක අල්ලගෙන ඉන්න එපා මේක කඩා වැටෙනවා රිසර්ව්ස් ටික අඩු වෙනවායි කියලා. අල්ලගෙන හිටියා 203ට සරුංගලයේ වගේ තීමාවක් නැතුව අතහැරියා අප්‍රේල් මාසේ මම පෙබරවාරි මාසේ 12 වෙනිදා මම හිතන විදියට මාර්තු මාසේ ඉවර වෙනකොට අප්‍රේල් මාසේ 12 වෙනිදා වෙනකොට මට මතකයි දවස් 45 30 වෙනකොට 203ට තිබුණ එක 327 වෙනකන් ගියා. ඒ විදියට තවත් ගිහිල්ලා තිබුණා නම් පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා අර මුෂරෆ් මන්ත්‍රීතුමා කියපු විදියට 600ටයි 700ටයි කියන. ඒ වෙලාවෙදි තමයි අපිට තීරණය කරන්න සිද්ධ වුණේ විදේශීය ණය ගෙවන එක අපි නවත්තනවායි කියලා. මම හිතනවා විදේශීය ණය ගෙවන එක නවත්තන්නට තීරණය කිරීම තුළ තමයි අද දින ආර්ථිකයේ නැවත යථාර්ථත්වයට පත්වීම සඳහා පසුබිම සැලසුනේ. ඒකෙන් අපිට ඩොලර් එක බේර ගන්න පුළුවන් වුණා. අපේ රිසර්ච් ටික වැඩි කර ගන්න පුළුවන් වුණා. අවසාන වශයෙන් මේක කළමනාකරණය කරගෙන ප්‍රශස්තීකරණය කරගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 17ක වාසියක් අපිට ලැබෙනවා. අද ජනාධිපතිතුමා කියපු ආකාරයට 2028 වෙනකන් අපිට මේක ගෙවන්න අවශ්‍ය නැති විදියට මොරටෝරියම් එකක් ලබා ගත්තොත් ඒ වෙනකොට අපේ ආර්ථිකය නැවත හදාගෙන ණය ගැනීමේ ශක්්‍යතාවය අපිට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් මම මේ කතාවෙන් බලා ඉල්ලන්නේ සියලුම පක්ෂවලට ආණ්ඩුවට විතරක් නෙවෙයි අනිත් පක්ෂවලටත් මේ ආර්ථික ප්‍රතිපත්ති දිහා අපි හැමෝම වැරදි කරලා තියෙනවා. මමත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක්. ආර්ථික ප්‍රතිපත්ති වලට අපිට ඍජුව සම්බන්ධ වීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට ඒකේ වගකීමක් නැහැ කියලා. නමුත් දැන් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඉදිරියට තිරසාර ජනප්‍රිය නොවන ඒ ගත යුතු අමාරු තීන්දුව తీරන අරගෙන යම් තාක් දුරකට ආර්ථික ප්‍රතිපත්ති වල ස්ථාවරත්වයක් ගෙන යාම සඳහා අපි කැපවෙමුයි කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියිමත්.
ස්තුතියි. Honorable Dr. Arsadi Silva, you have 4 minutes.
4 minutes?
Yeah.
What can I do with 4 minutes? Tawa nadda? Vela? Okay. There's nothing I can do in 4 minutes. I'll just respond to my colleague, Mr. Ali Sabri. You see, when the president stood in front of Ruwanvali Saya and said that he was voted in by the Sinhala people and that he was disappointed with the Muslims and the Tamils, that sent the wrong signal. That reversed all the work the previous government was doing to bring reconciliation. I'm sorry I have to say this to your face. Right? That was a wrong start. You know, you mentioned Honorable Mangala Samarveera. I was part of his team. And we all worked on a 4-pillar program on reconciliation, on truth and justice, like you said. Desmond Tutu was able to do it in South Africa because it was a Catholic country. But here we have Buddhists, we have Hindus, we have Christians, we have people of the faith of Islam. So therefore we were thinking of a multi-religious council for this Truth and Reconciliation Commission. The SJP is fully for it. Let me speak on behalf of my leadership that we are fully for it. A Truth and Reconciliation Commission, not only the Tamil people, but the Muslim people and the Sinhalese people, we've all suffered, right? So that's one. The second one, honorable member, is accountability. Now that is where the problems arose. Now I will be very specific. You all criticized Honorable Mangala Samarveera at the time because you said he was trying to bring a hybrid court. Honestly, there was nothing like that. All he said, and I will quote him, he said, participation of foreign and commonwealth judges, right, in this process. Participation, sir, is a broad word. It can mean being a consultant, and Mahinda Rajapaksa and others also have brought in foreign judges as consultants. Or it can be the other extreme of being a hybrid case court, but that is not possible within the constitution of Sri Lanka. So therefore that possibility doesn't exist, and the question doesn't arise. So therefore we have always been for a proper domestically led accountability mechanism that is credible in the eyes of the world. That is credible in the eyes of the world, right? That's the second point. The third point, of course, is on reparation. A reparation for loss of life, reparation for loss of property, and reparation even now, Honorable Chair, has not necessarily been fulfilled in the way that those people need them to be resolved. For instance, their property is still being occupied, shall I say, by others. Poor women who are cultivating their land are unable to do so because occupiers have actually gone and put other buildings on it, etc. Hotels have been built on those mansions. I visited a mansion that was built for President Gotabaya Rajapaksa. It was a massive thing. It had two swimming pools, chairs imported from I don't know where in the world, they said. And furniture was exorbitant. Right, that's the third thing. Reparation must be done. And the fourth thing, Mr. Chairman, is non-recurrence. We must never let this happen again. And that is why we need a new constitution. And I am standing here as a member of the Samagra Jana Balavega, and I'm speaking on behalf of the party that we are for reconciliation, that we are looking to build a sustainable peace in this country. I must extend my hand to our friends in the north. We know the election for ITAC has brought in a new leadership, and we have already spoken to Mr. Siddharthan, and we wish to continue that dialogue further. Because we are a political party that have always stood for reconciliation. He resigned yesterday? What do you mean? I yield to Honorable Raghavan. If Honorable Raghavan is saying that he has resigned from the leadership of the party.
Yeah.
I don't know what media report. We haven't seen
Honorable
that.
Member, your so time
I don't want to get into an argument with you, sir. I am not aware of that.
Honorable member.
I will. All what I am saying is that we need to bring moderate thinking together, right? And I do not know why it has happened. But nevertheless, I am only speaking on behalf of the Samagra Jana Balavega, and we are for the implementation of the constitutional amendment that we as members of this parliament have agreed on. And when the president comes here and says, well, I'll put it to parliament to see whether the parliament is willing to accept it or not, is actually, it makes no sense. Right? He is there to implement the law that the parliament has passed. Right? Yeah, he is trying to pass the buck. Nevertheless, this was absolutely not the speech I was going to make.
Honorable member, please.
Give me 30 seconds, I'll stop.
Yeah.
The speech I was going to make was about how Honorable Harini Amarasuriya said that there are alternatives and we don't have to go along with the IMF. And I want to table this headlines in the Daily Mirror today. Their so-called head of the Economic Council says we will deviate from the IMF program.
Please, Honorable Member, please wind up. Please wind up.
Just one minute. After I finish. Right? Yeah. So what I'm saying is their leader is saying that they are
Honorable
not
member,
going to deviate from
up.
The IMF program. So if that is the case, what is the alternative?
Yeah,
I'm asking
please.
Honorable Harini Amarasuriya to explain herself in her next speech. Thank you very much, sir.
Yeah. Honorable Raghavan.
The chair, thank you. I need to be corrected, and I think I have an apology to make to Mr. Siddharthan. It is Mr. Sridharan who resigned from the party leadership, so the names were confused.
Thank
so
you.
I want to be corrected.
Honorable Mahindananda Vardhamage. Honorable Minister.
Karu Mulasri Mantri Dumani, Mama Yekiwa, Ape Tel Mila Sutri, Sabagataka Nokila, Ega Hansad Katakirim Sadaha, Idri Patkarno.
Yeah, thank you. Honorable Mahindananda Vardhamage, you have 24 minutes.
Mulasani Sabhapathumani,
මට දුක මගේ හර්ෂද සිල්වා ආචාර්යතුමාගේ කතාවෙන් පස්සේ මට විනාඩි 24යි විපක්ෂයේ අනාගත මුදල් ඇමතුමාට විනාඩි 4යි. එකට ප්‍රශ්නය දැන් විපක්ෂයේ වෙලාව වෙන් කරන්නේ නාලක ගොඩේවා. ඉතින් ඒ නිසා නාලක ගොඩේවා මන්ත්‍රීතුමා විපක්ෂයේ සංවිධායකතුමාට තුණ්ඩුවක් කෙව්වා ඔබතුමාට විනාඩි 4ක් දෙන්න කියලා. ඔබතුමා මේක හොඳින් තේරුම් ගත්තොත් හොඳයි. අපි ඔබතුමාගේ කතාව හරි කැමැත්තෙන් අහන්න බලාගෙන ඉන්නේ. හැබැයි ඔබතුමාට විපක්ෂයේ සංවිධායකතුමා විනාඩි 4ක් ඔයාගේ විනාඩි 4 කියනකොට නාලක ගොඩේවා මන්ත්‍රීතුමා ඇවිල්ලා ආන් ආපහු යනවා. එතුමා ගියා. ඉතින් ඒ නිසා මේකේ පොයින්ට් එකකුත් නැහැ ඕඩර් එකකුත් නැහැ. ඉතින් ඒ නිසා
ඔන්රබල් නාලෙක් ගොඩේවා.
ඔන්රබල් නාලෙක්. දරු මූලාසුනාරුඩ මන්ත්‍රීතුමනි අපි අද උදෙත් දැක්කා මෙතුමා මොකක් හරි එකට මම කතා කරන්න නැගිට්ටාම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නම කියලා කතා කරනවා. මට හරිම කනගාටුවක් ඇති වෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විනාශ කරපු කෘෂිකර්මයන් තැවිලි තමයි මේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සම්පූර්ණ කඩාවැටීම ආරම්භ වුණේ කෘෂිකර්ම එදා පස්සෙන් ඇවිද කියන හැම දෙයකටම හරි ගිය කියන හැම දෙයක්ම අනුමත කර කර.
ගෝඨාභය
රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ කරපු දේවල් නැවේ ඉඳලා ඕන්නම් අහගන්න ඕන්නම් මම මුල ඉඳලා මේ විනාඩි 20ම ඔයාට කියන්නම් ඔයාගේ ඔක්කොම ටික ඔයාගේ පැඩිගිරියත් එක්ක කියන්න සභාපතිකම් පත් කරන්න ගිහිල්ලා ඉඳලා උපදේශක සේවාවන් ගත් එකේ ඉඳලා සියලු දෙනා හර්ෂ සිල්වා හර්ෂමණ මෙහෙම කියනවා එහෙම කියන්න එපා හර්ෂ හරි හර්ෂ මෙහෙම කරාමට හරි හරි ඒ නිසා ඔබතුමා අපට කරපු ලොකුම දේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මුදල් උපදේශක වෙච්ච දේ. ඒක තමයි අපට කරපු ලොකුම උදව්ව ඔබතුමා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් ඔබතුමා වගේ කෙනෙක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ මූල්‍ය උපදේශක වෙච්ච එක ගැන. අපි දැක්කනේ ඔබතුමා තමයි සංස්ථාවට සභාපති වරුපත් කරේ. ඔබතුමා කව කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන කෘෂිකර්ම ඒකවත් දන්නේ නැති කෘෂිකර්ම කාබනික පොහොර ගේන්න කියලා මමද කැබිනට් පේපර් එකේ ගෙනාවේ. ඒක මගේද යෝජනාව. කවුද දුන්නේ? ඉතින් ඒ නිසා මතක තියාගන්න කාබනික ප්‍රතිපත්තිය මගේ නෙමෙයි. කාබනික ප්‍රතිපත්තිය
පොඩේ ඉන්න. අන්න දැන් ඔබතුමා ඉතාමත්ම નિවැරදිව කිව්වා ඔබතුමා නායකයවෙනුවෙන් පෙනී හිටියා කියලා. ඒක තමයි අපි කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මොකක් හරි කවුරු හරි වැරදි උපදේශයක් දීලා සෞභාග්‍ය දැක්ම කිසිසේත්ම නොතිබිච්ච අවුරුද්දකටද කාබනික පොහොර හඳුන්වා දෙන්න ඕනේ කියන කාරණේ ඔළුවට දැම්මම තමුන්නාංශේ ඇමතිවරයා විදියට ඒකට විරුද්ධව කතා කරන්න තිබ්බා. මේක කරන්න
බෑ කියලා
කවදාවත් කරේ නේ.
හරිද? ඔයාද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අනාගත මුදල් ඇමති කියන්න මට කවුද? හරි සිසලෝ ඉතින් ඔයා දැන් තේබනකොට කැන්ටිම එකක් කියනවා මෙතන තව එකක් කියනවා. දැන් ඔබතුමා කිව්වේ හර්ෂද සිලාට මොකුත් දෙන්නේ නැහැ කියලානේ. මම තමයි වෙලාවෙන් කරන්නේ. මම තමයි ආර්ථික ඔක්කොම යෝජනා ටික දෙන්නේ කියලා. ඉතින් ඔබතුමා දැන් මේ පහලේ හැපදේ ලොබිය කිව්වේ. තමුන්නාසේ මේ මාර කතානේ කියන්නේ. මම මගේ මාතෘකාවට අන්න කොළසනේ සභාපතිතුමනි මම කියාගෙන ආවේ මේ අපේ මොනවා වුණත් මගේ පන්ති මිත්‍රයාට අසාධාරණයක් කරන්න මම කැමති නැහැ. ඒ කියන්නේ එතුමා විනාඩි 4කට කපන්න තරම් කිරියල්ල මන්ත්‍රීතුමා මෙච්චර මෙහා වීම ගැන තමයි අපිට තියෙන ප්‍රශ්නේ. කමක් නැහැ. ඔව්. ඒ නිසා පුලස්සනේ සභාපතිතුමනි අද මුදල් 50 කීපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ සහ අද දවසේ අපි දින දෙකක් පුරා විවාද කරන අවස්ථාව. අපි විපක්ෂයේ මැති ඇමතිතුමන්ලගේ මන්ත්‍රීතුමන්ලගේ අපේ මිත්‍ර හරිණි මන්ත්‍රීතුමියත් ආව හොඳයි ආපු එක. විපක්ෂයේ මන්ත්‍රීතුමියලා මන්ත්‍රීතුමන්ලගේ අපි අදහස් අහගෙන හිටියා. විවිධ දේශපාලන පක්ෂවල විවිධ මන්ත්‍රීවරුන්ගේ කතා අපි අහගෙන හිටියා. හැබැයි මේ හැම මන්ත්‍රීවරයෙක්ම කතා කරන්නේ අපි රටක් හැටියට අපට කිසිම දෙයක් සිද්ධ වෙච්ච නැති රටක් හැටියට. මේ රට කිසිම අර්බුදයකට මුහුණ දෙච්ච නැති බොහෝම ස්මූත්ලි ගියපු රටක් හැටියට තමයි විපක්ෂය කතා කරන්නේ. මේ රටට පාස්කු ප්‍රහාරයක් ඇති වුණා කියලා කවුරුත් දන්නේ නැහැ. මේ රටේ කොවිඩ් වසංගතයට අපි මුහුණ දුන්නා කියලා දන්නේ නැහැ. මේ රටේ ඒ කාරණා දෙකින් ද වෙච්ච ආර්ථික කඩාවැටීම කියන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 4ක් 5ක් අපි ආර්ථික වශයෙන් වෙච්ච මුහුණ දුන්න අර්බුද ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැබැයි මේ හැම කෙනාටම විකුණන්න පුළුවන් දේ තමයි
මේ ජීවන බර මේ ආර්ථික අර්බුදය කියලා මිනිස්සු අතරට ගිලා අඬු විවේචනය කරන්නේ. ඉතින් ඒ නිසා විපක්ෂය දිගින් දිගටම කතා කරන්නේ මේ ආණ්ඩුවේ අසාර්ථකභාවය, මිනිස්සුගේ අමාරුව, මේ ප්‍රශ්න ටික පිළිබඳව. අපි ආණ්ඩු පක්ෂයේ ඉඳලා අපි කවදාවත් කිව්වේ නැහැ මිනිස්සුන්ට අමාරු නැහැ කියලා. මිනිස්සුන්ගේ ජීවන බර පිළිබඳ, මිනිස්සුන්ට දෙන බදු බර පිළිබඳව අපිත් කතා කරනවා. මේ පාර්ලිමේන්තුවේ මෙහෙම කතා කරන්න මීට වැඩිය සැරට අපි ආණ්ඩු පක්ෂ රැස්වීමේ කතා කරනවා. අපි කතා කරලා මේ බදු බර අඩු කරන්න කියලා. ඔබතුමා දකින්නදී පසුගියදා ජනාධිපතිතුමා මේ ඉස්සරහා පුටුවේ ඉඳද්දී මම එතුමා ළඟ තියාගෙන කිව්වා. මේ බදු බර ජීවත් වෙන්න මේ මිනිස්සුන්ට අමාරුයි. මේක අඩු කරන්න ඕනේ. හැබැයි මොකද්ද විකල්පේ? ජනාධිපතිතුමා කැමති බදු බර අඩු කරන්න. මොකද්ද විපල්පේ? බඩු මිල අඩු කරන්න කැමති. මම එදා ගරු මන්ත්‍රීතුමියගෙනුත් විපක්ෂය ඇහුවේ ඔබතුමියලා බඩු මිල ගැන කතා කරනවා, ඔබතුමියලා බදු බර ගැන කතා කරනවා. හැබැයි ඔබතුමියලට විකල්පයක් නැහැ. ඔබතුමාලට උත්තරයක් නැහැ. බඩු මිල අඩු කරන ක්‍රමය, ඔබතුමියලා බදු බර අඩු කරන ක්‍රමය අපිට සල්ලි අච්චු ගහන්නත් බැරි නම්, අපිට ණය ගන්නත් බැරි නම්, ඔබතුමියලට ශනිකව කරන්න පුළුවන් දේවල්. හරි, ඒ නිසා අපි පැහැදිලිව තීරුම් ගන්න ඕනේ මේක. මම දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ අනාගත මුදල් ඇමති හඳුන්නෙත් මහත්තයා කිව්වා. දැන් මේ ස්වෛරී බැඳුම් කර නැවත ගෙවන්නේ කොහොමද කියලා රූපවාහිනී සංවාදකයෙක් එතුමාගේ නිවේදකෙක් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට හඳුන්නෙත් මහත්තයා කියනවා, උඹලා මච්චන් ගත්තා නම් උඹලා ගෙවපල්ලා පුළුවන් විදියට. ඒ තමයි NPP එකේ මුදල් ඇමති එතුමා කියන විදිය. ඉතින් එහෙම කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි මේක තීරුම් ගන්න ඕනේ. අපි අවුරුදු 4ක් 5ක් රටක් හැටියට මේ මූණ දුන්න බරපතල අර්බුදයකත් එක්ක තමයි අපි මේ නැගිටින්න හදන්නේ. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක ආණ්ඩුවක් පවා වෙනස් වුණා. මේ අර්බුදයත් එක්ක ජනාධිපතිවරයෙකුට ඉවත් වෙන්න සිද්ධ වුණා. ඡන්දේ පත්වේ චගමැතිවරයෙකුට ඉවත් වෙන්න සිද්ධ වුණා. කැබිනට් මණ්ඩලයකට ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා මේ වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක තමයි මේ සියලු ප්‍රශ්න ටික මෙහා උනේ. ඒ නිසා අද සජබ, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ගංගොලට ගිහිල්ලා වේදිකාවල නැගලා කාන්තාව ගෙන්නලා පිරිමි ගෙන්නලා විවිධ උගතුන් කියනවා, හමුදා කියනවා, විරුවන් කියනවා, මේ ඔක්කොම ගෙන්නලා කතා කරනවා. ඔබතුමාලට කතා කරන්න පුළුවන්. හැබැයි මේ හැම කතාවකම විපක්ෂ නායකතුමාගේ කතාව බැලුවත්, අනුර කුමාර දිසානායක මහත්තයාගේ කතාව බැලුවත්, කවුරු විපක්ෂයේ කෙනෙක්ගේ කතාව බැලුවත්, හැම කෙනෙකුගේම කතාවේ තියෙන විවේචනය විතරයි. බඩු මිල වැඩි මිනිස්සු අපි එක පිළිගන්න කවුද නැහැ කිව්වේ. හැබැයි ඔබතුමා කිසි කෙනෙකුට මේ සඳහා ශනික විසඳුමක් අපි කිව්වේ හෙට තමුනාසලාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට හෙට ඉඳලා මේ බඩු මිල අඩු කරලා, බදු බර අඩු කරලා මේ රට ගෙනියන්න හරි ක්‍රමයක් තියෙනවා කියනවා නම් අපි කැමති විපක්ෂයට ගිහිල්ලා ඉඳගන්න. අනුර කුමාර දිසානායක මහත්තයා එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා නම් අපි කැමති එතුමාට අත උස්සලා ජනාධිපතිවරයා දෙන්න. කරන්න බෑ. මේක මහා පොළවේ කරන්න බැරි දෙයක් පිළිබඳව අපි කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා රජයක් හැටියට අපට කියන්න තියෙන්නේ ගිය අවුරුද්දේ තිබුණ ආර්ථික තත්ත්වයත් එක්ක අද වෙනකොට යම් සාධනීය තත්ත්වයකට මේ රට ඇවිල්ලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ අකමැත්තෙන් හරි. හැබැයි මේක ඉදිරි කාලය තුල මීට වැඩිය සාධනීය තත්ත්වයකට යයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි දන්නවා මේ දවස්වල මිනිස්සුන්ට තියෙන අමාරුම දේ තමයි ජීවන බර සහ බදු බර. මේ දෙක තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා මේ වෙනකොට අපි ගරු විදුලි බල ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. තිබුණ ලොකුම ප්‍රශ්නයක් අපේ ගම්වල මිනිස්සුන්ට විදුලි බිල. අද එතුමා දැනෙන විදිහට විදුලි බිල අඩු කරා. හැබැයි ඒකන කවුරුත් කතා කරනවා නෑ. ඒකන විවේචනය කරයි. ඒ නිසා අද විදුලි බිල අඩු කරන්න පුළුවන් වුණා මේ ආර්ථික අර්බුදෙන් අපි හුස්ම ගන්න පුළුවන් වෙච්චලා. අද ඉන්දින බිල අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. දවත්මන් ජනාධිපතිවරයා එතුමා කිව්වා ඉදිරි දවස්වල වැට් එක ගැන එතුමා තීන්දුවක් ගන්නවයි කියලා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ පේ ටැක්ස් එක පිළිබඳ, විත්වල්ඩින් ටැක්ස් එක පිළිබඳ මේවා තමයි මිනිස්සුන්ට දැනෙන දේවල්. රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් කැපෙන පේ ටැක්ස් එක, වයසක අම්මගේ තාත්තගේ ස්ථිර තැන්පතුවට දාලා ඒ කපන විත්වල්ඩින් ටැක්ස් එක. දැන් මේ පිළිබඳ ආණ්ඩුව කටයුතු කරනවායි කියලා ජනාධිපතිවරයා එදා පසුගියදා කතා කරා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි දවස්වල ජනතාවට දැනෙන මේ වෙනකොට මොකද සමහරු දැන් කියනවා ඉතින් මැතිවරණයක් ළඟයි, බදු බර සහන දෙනවා, බඩු අඩු කරනවා කියලා. මැතිවරණයක් නෙමෙයි, අපිට මේ ආර්ථික අර්බුදෙන් ගොඩෙන් අවුරුද්දක කාලයක් ගියා. ඒ කාලේ ගියාට පස්සේ තමයි දැන් මේ කටයුතු ටික කරන්නේ. ඒ නිසා අපි කියන්න ඕනේ මේ කටයුත්ත තව ඉදිරි දවස්වල මීට වැඩිය ජනතාවට සුබදායි සහන රසක් රජය ගෙනදෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ වෙනකොට මුලස්සනේ සභාපතිතුමනි, අපි ආණ්ඩුවට බණිනවා මේ බදු බර වැඩි කියලා. හැබැයි මේ සභාවේ අපි කතිකාවක් යන්නේ නැහැ. මේ බදු බර වැඩි කරන්නේ නැතුව මේර් මිනිස්සුන්ට බදුවර වැඩි කරන්නේ නැතුව මේ රට ගෙනියන්නේ කොහොමද කියලා ආණ්ඩුවට යෝජනා කරන්නේ. දැන් මුලස්සනේ සභාපතිතුමනි, දැන් මේ මිනිස්සුට දැනෙනම දේවල් තමයි VAT එක. ඊළඟට pay tax එක, withholding tax එක. මේ බදු තුනෙන්ම රජයේ බලාපොරොත්තු වෙන ආදායම බිලියන 250යි. රුපියල් 200 බිලියන 250යි මේකෙන් බලාපොරොත්තු වෙන. අපිට මේ VAT එක 15% කරලා, pay tax එක අයින් කරලා, withholding tax එක අයින් කරලා අපිට මේ බිලියන 250 වෙන ආකාරයකින් හොයාගන්න ක්‍රමයක් නැද්ද? පුළුවන්. අපි තර්ක කරන එකත් එක්ක. අපි ජනාධිපතිතුමාට කිව්වේ ඒක කරන්න පුළුවන්. දැන් මේ වෙනකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුලේ මේ මුදල් අය කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් ඔබතුමාට කිව්වොතින් අපේ රටේ රේගුවේ වෙන විශාල වංචාව. ඒ තමයි විවිධ සමාගම් විසින් විවිධ නම් දාලා බාණ්ඩ ආනයනය කරනවා. ඒකලා සමාගම වහනවා. අවුරුද්දකට සමාගම් 10,000ක් අරිනවා වහනවා. ඒ කියන්නේ සමාගම ලියාපදිංචි කරනවා. කන්ටේනර්ස් 10ක් 20ක් ගේනවා අවුරුද්ද ඇතුළතේ කොම්පැනි වහනවා. ඒතර 7,000ක් බදු ගෙවන්න ඕනේ නැහැ. දැන් මේක කෙරෙන්නේ දේශීය ආදායම් බදු පාර්තමේන්තුව මේ බාණ්ඩ ක්ලියර් කරන්නට ටෙම්පරරි VAT එකක් දෙනවා. දැන් රේගුව අවුරුදු ගාණක් දේශීය ආදායම් බදු පාර්තමේන්තුවට කියනවා මේ ටෙම්පරරි VAT එක දෙන එක නවත්තන්න අපි ආණ්ඩුවට බිලියන 250ක් ඔයලා දෙන්නම් කියලා. හැබැයි දේශීය ආදායම් බදු පාර්තමේන්තුව මේක කරන්නේ නැහැ. කරන්නේ නැති වෙන්න හේතුව ඒක ඇතුලේ තමයි කොමිස් මුදල තියෙන්නේ. ඒ නිසා මේක කරන්නේ නැහැ. දැන් මේක අපි කමිටු ගණනාවක් ගෙනෙල්ලා කිව්වා මේක කරන්න කියලා. මේක කරන්නේ නැහැ. හේතුව ඒගොල්ලන්ට එකෙන් අවාසියක් සිද්ධ වෙනවා. හැබැයි මුලස්සනේ සභාපතිතුමනි මේ ටෙම්පරරි VAT එක නැවතුනොත් රුපියල් බිලියන 200ක් රේගුව ඉතුරු කරලා දුන්නොත් අපිට පේයින් ටැක්ස් එකයි, පේයි ටැක්ස් එකයි, ඒ වගේම විත්හෝල්ඩින් ටැක්ස් එකයි දෙකම මේ රටේ මිනිස්සුන්ගෙන් අයින් කරන්න පුළුවන්. ඒ දෙකෙන් ලැබෙන්නේ බිලියන 200ක්. ඊළඟට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ අභියාචනා කිරීම තුළ බිලියන 947ක හිඟයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒ කියන්නේ ලෝකේ එකම රට අපේ රට තමයි අභියාචනා හතරක් දාලා අවුරුදු 20ක් බදු නොගෙවා ඉන්න පුළුවන් එකම රට ලංකාව. දැන් මේ රේගුවට අපි කිව්වා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අපි කිව්වා මේ මුදල් අය කරගන්න ක්‍රමයක් හදන්න. මේක දෙනවා කලෙක්ටබල් ටැක්ස් අය කළගත හැකි බදු බිලියන 250ක්. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ මිනිස්සුන්ට බදු ගහන්න ඕනේ නැහැ. ඇයි අපිට පාර්ලිමේන්තුවට කතා කරන්න බැරි ඒක? ඇයි අපිට ඒ පිළිබඳ විපක්ෂ අපි ඔක්කොම එක්කව් වෙලා මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕනේ නැහැ? ජනතා විමුක්ති පෙරමුණ අවංකව මිනිස්සු ගැන හිතනවා. ඒ වගේම සජබ අවංකවම මිනිස්සු ගැන හිතනවා. ඇයි අපි ඔක්කොටම එක්කව් වෙලා මේ පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත ගැන කරන්න බැරි? මේක කරා නම් අපිට මේ ටැක්සස් තුනම අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕනේ තරම් මේ මිනිස්සුන්ට බර දෙන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි අද අපනයන සංවර්ධන මණ්ඩලය අපේ කමිටුවට ගෙනාවා. අපි ගත්තොතින් අපේ එක්ස්පෝර්ට්ස් ගත්තොතින් දැන් මීට අවුරුදු 15කට කලින් අපිට අපනයන කරලා තියෙන මුදලත් බිලියන 10යි. US බිලියන 10ක් අපි එක්ස්පෝර්ට් කරලා තියෙනවා. අද වෙනකොට 11.5යි 12යි. අවුරුදු 15ක් ගිහිල්ලත් අපේ අපනයන බිලියන 2කට එහා ගිහිල්ලා නැහැ. හැබැයි අපි වියට්නාමේ ගත්තොතින් අපේ අපනයන බිලියන 200කින් වැඩි වෙලා ඩොලර් බිලියන 200කින්. අපි ගත්තොතින් බංග්ලාදේශයේ විශාල වශයෙන් වැඩි වෙලා අසල්වැස් ඉන්දියාවේ අපනයන විශාල වශයෙන් වැඩි වෙලා හැබැයි අපිට බැරි වෙලා තියෙනවා අපේ තියෙන සම්පත් භාවිතා කරමින් අපේ අපනයන ටික වැඩි කරගන්න. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැනලා කතා කරා. අපේ රටේ අල වගා කරන්න පුළුවන් අපේ ජාතික අවශ්‍යතාවෙන් 85%. හැබැයි අපි වගා කරන්නේ 60%. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවුරුදු 20ක් එකම තැන අපේ රටේ භූමිය තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ තාක්ෂණය තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අද වෙනකම් බැරි වෙලා තියෙනවා අපේ රටට අවශ්‍ය අල ටික නිෂ්පාදනය කරගන්න. අපේ රටට ලුණු 65%ක් අපි ආනයනය කරනවා. 35යි මේ රටේ නිෂ්පාදනය කරන්නේ. හැබැයි 65%ක් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි ආනයනය කරන්න ඕනේ 35යි. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 25,000ක් සේවකයෝ ඉන්නවා. විශාල මුදලක් වැය කරනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි පුරුදු වෙලා තියෙන යපුම් ආනයන ආර්ථිකයක. අපි පුරුදු වෙලා තියෙන පිටරටින් කන්. ඉතින් ඇයි අපට විපක්ෂයට එක්කහුව වෙලා? හරිනි අමරසූරි මන්ත්‍රීතුමිය, ඇයි අපි ඔක්කොටම එක්කහුව වෙලා කතා වෙලා මේවා ගොඩනගන්න හදන්න බැරි? ඇයි අපේ අපනයන වැඩි කරගන්න? අපි මැතිවරණයක් කාපම අපි යන් ඡන්දෙට. මැතිවරණයක් කාපම අපි ගිහිල්ලා කතා කරමු. අපි එතකොට අපි ගිහිල්ලා ඡන්දෙ ඉල්ලමු. හැබැයි අපි එක්කහුව වෙලා අපි තමයි යනපනත් හදන්නේ. අපි තමයි මුදල් අනුමත කරන්නේ. ඇයි අපිට බැරි? ඒ නිසා මම විශ්වාස කරන මේ ආණ්ඩුවලට වැඩිය මේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන දූෂණ, මේ රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන දූෂණ සහ අකාර්යක්ෂමතාවය නිසා තමයි මේ ආණ්ඩුව හැම එකටම වෙන්නේ. හෙට අපි ගිහිල්ලා වෙන ආණ්ඩුවක් ආවත් ඒ ආණ්ඩුවට වැඩ කරන්න වෙන්නේ ඔය නිලධාරීන් එක්කම තමයි. ඒ නිසා මේ කටයුතු ටික ගෙනියන්න නම් පැහැදිලිව අපි සියලු දෙනා මේකට එක්ක වෙලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් අද ගත්තොතින් දැන් වීඇලේ මණ්ඩලේ මම පැහැදිලිව කියන්න ඕනේ ආණ්ඩුවේ ඉඳලම ආණ්ඩුව විවේචනය කරන්න ඕනේ. පෞගිය කන්න දෙකේම අපි දැක්කේ නැහැ වීඇලේ මණ්ඩලේ වීමෙලදී ගන්නවා. මම කෘෂිකර්ම ඇමතුමාට මේක කිව්වා. මන් දන්නේ නැහැ ආණ්ඩුව වීමෝල් හිමියන්ට යට වෙලාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා පළවෙනි වතාවට මේ කන්න දෙකේ වී ගත්තේ නැහැ. තාමත් වියලේ මණ්ඩලේ වී ගන්න සූදානම් නැහැ. මේ වී මිලදී නොගැනීම පස්සේ තියෙන්නේ මොකද්ද? අන්තිමට වීමෝල් හිමියා මේ රටේ හාල් මිල තීරණය කරනවා. උලස්සනේ සභාපතිතුමනි කීරි සම්බා කිලෝ එකකින් කීරි සම්බා කිලෝ එකකින් මේ කන්නේ ප්‍රධාන පෙළේ වීමෝල් හිමියෝ රුපියල් 130ක් ලාභ ලබනවා. 1 කිලෝ එකකින් බිලියන ගණන් ලාභ ලබනවා. බිලියන ගණන්. ඉතින් ඒ නිසා මේ රජය වීටික මිලදී ගන්නෙ නැත්තම් ගොවියගේ මීල ටික විලදී ගන්නෙ නැත්තම් ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා වහාම මැදිහත් වෙලා මෙතන ඉන්න අපේ කබිර අපේ විදේශ කටයුතු ඇමතුමා මන්දක විදුලි බල ඇමතුමාත් හිටියා. ඔබතුමාලා මේක කැබිනට් මණ්ඩලයේ ගන්නුකරු ඇමතුතුමනි මේ රජය වීමිල දී ගත්තේ නැත්තම් වීමිල අපි ගාව වී සංචිත තිබ්බොත් විතරයි අපිට හාල් මිල පාලනය කරගන්න පුළුවන්. අද හාල් නාඩු අද නාඩු කිලෝ එක 230ට ගිහිල්ලා. එදා අපි වී මිල දී ගන්නකොට නාඩු කිලෝ එක 105යි 15යි. අද 230ට ගිහිල්ලා. කිරි සම්බා කිලෝ එක 400ට ගිහිල්ලා. ඒ නිසා 3-4 දෙනෙක් කෝටිපතියෝ වෙනවා. ඒ නිසා විවිධ ආණ්ඩු වලට උපදෙස් දෙනවා. මන් දන්නේ නැහැ මේ මහා පරිමාණ වීමෝල් හිමියන් මේ ආණ්ඩුවත් අල්ලගෙනද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා කෘෂිකර්ම ඇමතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා අනිවාර්යෙන් මැදිහත් වෙලා මේ කන්නේ වී මිලදී ගන්න. ඒ තුලින් වී ගොවියටත් සාධාරණ මිලක් ලැබෙනවා, පාරිභෝගිකයටත් සාධාරණ මිලකට හාල් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ අපිට මැදිහත් වෙලා පක්ෂ විපක්ෂ දෙකොල්ල එකට එක්කහුව වෙලා කළ හැකි දේ බොහෝ තියෙනවා. ඒ නිසා ජනාධිපති කිව්වේ ජනාධිපතිවත් පැහැදිලි කරේ ඔබතුමාලට එකට එක්කහුව වෙලා හර්ෂද සිල්වා මැතිතුමා ඉන්නවා. එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටියට එතුමා හොඳ අදහස් දරන අපි දකින මුදල් කාරක සභාවේ මේ රට ගොඩ ගන්න එතුමා හොඳ අදහස් අපිට ඉදිරිපත් කරනවා. මගේ කමිටුවේ ඉන්න අපේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඉතාම හොඳ දායකත්වයක් ලබා දෙනවා කමිටුවේ අපිට. ඒ නිසා විපක්ෂයේ ඉඳගෙන හැබැයි ඔබතුමියගේ පක්ෂය නම් කවුරුත් අපේ කමිටුවකටවත් දෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කෝප් එකට එන්නේ නැහැ. මුදල් කාරක සභාවට එන්නේ නැහැ. අපේ කිසිම කාරක සභාවට එන්නේ නැහැ. හැබැයි අපි එක්කහුව වෙලා තීන්දු ගැනීමේදී පක්ෂ විපක්ෂයෙන් තොරව අපි රට වෙනුවෙන් අපි ඒ තීන්දු ගන්නවා. හර්ෂද සිල්වා මැතිතුමා සමහර වෙලාවට අපි රජයේ විවේචනය කරලා වැරදි දෙයක් කතා කරද්දි අපි ඒක දැනුණොත් වැරදි කියලා අපි එතුමත් එක්ක හිටගන්න වෙලාවල් අනන්තාවය ප්‍රමාණයි. අපි කෝප් එකෙත් එහෙමයි. ඉතින් නිසා එවැනි තීරණවලදී මේ රට ගොඩ ගන්න නම් අපි දෙගොල්ලම එකට එක්කහුව වෙලා මේ වගේ තීරණාත්මක අවස්ථාවලදී අපිට එක්කහුවුනේ නැත්තම් කොහොම නෙවෙයි මොන දේශපාලන පක්ෂයේ බලයට ආවත් මේක කරගන්න බෑ. ඉතින් නිසා මම හිතන්නේ මේ රාජ්‍ය අංශයේ මේ තියෙන අකාර්යක්ෂමතාවයේ මගහරවල මේ වගේ තියෙන දූෂණ නවත්තලා අපට ගෙනියන්න පුළුවන්. මේ 225ට හැමදාම බණින් 225ට තමයි හැමදාම බණින්. ඉතින් ඒ නිසා අපි ඔක්කොම එකට එක්කහුව වෙලා මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් කරොත් අපිට මේක ගොඩ ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම මේ වැඩි කතා කරන්නේ නැමුල ශ්‍රී සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
Yeah, Honorable Arani Amarasurya.
Chairperson, my name was mentioned by Dr. Honorable Harsha De Silva a little while ago, where he said that I had suggested that when I said that there is no alternative, that as the NPP, that we have taken a decision or not to work with the IMF, and he showed a report from the media in which it was a different thing was mentioned. I did not talk about the IMF today. I did not mention the IMF today. When I talked about the fact that I was referring to the President's speech today, where he said that there is no alternative, and what I talked about was that he was referring to his leadership and to this government and saying that there is no alternative and shutting down the democratic space.
Yeah.
For a discussion about such alternatives.
Yeah,
I would kindly request Honorable Dr. Harsha De Silva to not interpret my speech, but to actually refer to what I said. Thank you very much.
Thank you. Honorable Harsha De Silva.
I refer to my Honorable colleague, Dr. Harini Amarasurya. She has now started wearing yet another cap. Who I mentioned was the head of the Economic Committee, not her. Unless she thinks that she is also head of the Economic Committee. And I table the document to be recorded in the Hansard. It says, we'll not deviate from IMF program, but we'll renegotiate terms. And this is today's headlines in the newspapers. I didn't refer to you.
Honorable Silvarasa Gajendran.
தலைவர் அவர்களே, இன்றைய தினம் இங்கே நடைபெறுகின்ற விவாதத்தின் மத்தியிலே நான் எங்களுடைய தாயகம் சார்ந்த சில விடயங்களை நான் இங்கே முன்னிலைப்படுத்துவதற்கு விரும்புகின்றேன். அந்த வகையிலே கடந்த 33 வருடங்களுக்கு முன்னர் இந்தியாவிலே கைது செய்யப்பட்டு 22 வயதிலே கைது செய்யப்பட்டு 33 ஆண்டுகள் சிறை தண்டனை அனுபவித்த பின்னர் இந்திய நீதிமன்றத்தினாலே விடுதலை செய்யப்பட்ட நிலைமையிலே திருச்சி சிறப்பு முகாமில் மருத்துவ வசதிகளின்றி சாகடிக்கப்பட்ட சாந்தன் அண்ணா அவர்களுடைய இறுதிச் சடங்குகள் நேற்று முன்தினம் நடைபெற்றிருந்தது. அந்த சம்பவம் மிகவும் வேதனைக்குரிய ஒரு சம்பவம். அவர் நோயாய்ப்பட்டிருக்கின்ற நிலைமையிலே அவரை குடும்பத்தோடு இணைப்பதற்குரிய நடவடிக்கைகள் உடனடியாக எடுக்கப்பட வேண்டும் என்ற கோரிக்கைகள் எங்களுடைய கட்சியினுடைய தலைவர் கௌரவ கஜேந்திரகுமார் பொன்னம்பலம் அவர்களினாலே கடந்த ஜனவரி 3 கொழும்பில் உள்ள இந்திய துணை தூதுவரோடு நடைபெற்ற சந்திப்பிலே வலியுறுத்தப்பட்டிருந்தது. அதற்கு பிற்பாடு நாங்கள் கடந்த ஜனவரி 29 ஒரு கடிதம் ஒன்றை எழுதியிருந்தோம். அதிலே எங்களுடைய வெளிநாட்டு அமைச்சருக்கும் அந்த கடிதம் 30 ஜனவரி மாதம் வாட்ஸ்அப்பூடாக நாங்கள் அனுப்பி வைத்திருந்தோம். அதேபோன்று வெளிநாட்டு ராஜாங்க அமைச்சர் அவர்களுக்கும் அனுப்பி வைத்திருந்தோம். அவரை சாந்தன் அவர்களை உடனடியாக குடும்பத்தினருடன் இணைப்பதற்கும் சிகிச்சைகளை வழங்குவதற்கும் உரிய ஏற்பாடுகளை செய்ய வேண்டும் என்று சொல்லி, ஆனால் துரதிருஷ்டவசமாக அது தொடர்பான நடவடிக்கைகள் எடுக்கப்படாத காரணத்தினாலே அவருடைய உயிர் அநியாயமாக பிரிந்திருக்கின்றது. அவருடைய சாவுக்கு இலங்கை அரசும் இந்திய அரசும் பொறுப்பேற்றுக் கொள்ள வேண்டும் என்பதை இந்த இடத்திலே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அத்தோடு அதே வழக்கிலே ரஜீவ்காந்தி உடைய கொலை சம்பந்தப்பட்ட வழக்கிலே குற்றச்சாட்டப்பட்டு விடுவிக்கப்பட்டிருக்கின்ற இலங்கையைச் சேர்ந்த முருகன், ராபர்ட் பயஸ், ஜெயக்குமார் ஆகிய 3 பேரும் இன்னமும் திருச்சி சிறப்பு முகாமிலே இருக்கின்றார்கள். அவர்கள் 3 பேரும் வெளிநாட்டுக்கு செல்வதற்கு விரும்புகின்றார்கள். அதே நேரத்திலே முருகன் இலங்கை பாஸ்போர்ட்டிற்கு விண்ணப்பித்திருப்பதாக அவருடைய சட்டத்திறனியூடாக அறியக்கூடியதாக இருந்திருக்கின்றது. அந்த பாஸ்போர்ட்டை வழங்குவதற்கு, அவர்களுக்குரிய அந்த ஆவணங்களை வழங்குவதற்கு இலங்கை அரசு உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும். கடந்த 29 இந்த வழக்கு உயர்நீதிமன்றத்திலே வந்தபொழுது தமிழக அரசின் சார்பில் ஆஜரான சட்டத்திறனி குறிப்பிட்டிருக்கின்றார், அவர் இவர்கள் மூவரையும் அவர்கள் நாட்டுக்கு அனுப்புவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று, அது தொடர்பாக மத்திய அரசாங்கம் இலங்கை அரசாங்கத்தோடு தொடர்பு கொண்டு அவர்களை இங்கே அனுப்புவது தொடர்பாக உரையாடி இருப்பதாகவும் ஆனால் இலங்கை அரசிடமிருந்து எந்த பதிலும் பெறவில்லை என்று சொல்லி மத்திய அரசு சார்பிலே அங்கே தெரிவிக்கப்பட்டிருக்கின்றது. ஆகவே இது தொடர்பாக கௌரவ வெளிநாட்டு அமைச்சர் அவர்கள் இங்கே இருக்கின்றார். இது தொடர்பாக உரிய நடவடிக்கை எடுத்து அவர்கள் குடும்பங்களோடு இணைந்து வாழ்வதற்கான சூழல் உருவாக்கப்பட வேண்டும். அவர்கள் வெளிநாடுகளுக்கு செல்ல விரும்பினால் அவர்கள் விரும்புகின்ற நாட்டுக்கு செல்வதற்கான ஏற்பாடுகள் செய்யப்பட வேண்டும் என்பதனை இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அவர்களுடைய அந்த அநியாயமான இறப்புக்கு நாங்கள் மிகுந்த வருத்தத்தை தெரிவித்துக் கொள்கின்றோம். தொடர்ந்தும் இந்த 2 அரசாங்கங்களினுடைய பொறுப்பற்ற செயல்பாடுகள் காரணமாக இவ்வாறு உயிர்கள் அநியாயமாக இழக்கப்படுவது உடனடியாக தடுக்கப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகிறேன். அடுத்ததாக நேற்றைய தினம் நாடாளுமன்றத்திலே நடைபெற்ற தேசிய பாதுகாப்பு தொடர்பான மேற்பார்வை குழு சரத் வீரசேகர் அவர்களுடைய
நிறைவு செய்யவும்.
அந்த கூட்டத்திலே தையடி விகாரை தொடர்பாக அங்கே பிரஸ்தாபிக்கப்பட்டிருக்கின்றது. அந்த இடத்திலே அரசு அதிகாரிகள் சரத் வீரசேகர் அவர்களினால் வற்புறுத்தப்பட்டிருக்கின்றார்கள். ஒரு முறைகேடான விதமாக அந்த காணிகளை அளந்து தையிட்டு விகாரைக்காக வழங்குவதற்குரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்று வற்புறுத்தப்பட்டிருக்கின்றார்கள். அந்த செயல்பாட்டினை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். அந்த காணிகள் அனைத்தும் தனியாருக்கு சொந்தமான காணிகள், 8 ஏக்கர் காணிகள், தனியாருக்கு சொந்தமான உறுதி காணிகள். அது வலுக்கட்டாயமாக ராணுவத்தினரால் ஆக்கிரமிக்கப்பட்டு அங்கே சட்டவிரோதமாக விகாரை கட்டப்பட்டிருக்கின்றது. இது இன நல்லிணக்கத்தை தொடர்ந்து பாதிக்கின்ற விதம். அந்த சட்டவிரோத விகாரை அகற்றப்பட்ட அந்த காணிகள் அனைத்தும் உரியவர்களிடம் உடனடியாக ஒப்படைக்கப்பட வேண்டும் என்று இந்த இடத்திலே நாங்கள் வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புவதோடு, இறுதியாக யாழ்ப்பாணத்திலே விமானப்படையினருடைய ஒரு கண்காட்சி நிகழ்வு நடைபெற்றுக் கொண்டிருக்கின்றது. தமிழ் மக்கள் மீது 30 மிக கொடிய இனப்படுகொலையை செய்த விமானப்படையினருடைய நிகழ்வு, அந்த நிகழ்வுக்கு பாடசாலை மாணவர்கள் வற்புறுத்தி பாடசாலை நிர்வாகத்தினால் அனுப்பப்படுகின்றார்கள். பாடசாலை நிர்வாகம் ராணுவ தரப்பினால் வற்புறுத்தலின் அடிப்படையிலே மாணவர்களை கொண்டு செல்ல நிர்பந்திக்கப்பட்டிருக்கிறார்கள். உடனடியாக அந்த செயல்பாடுகள் நிறுத்தப்பட வேண்டும் என்று இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக் கொள்வதோடு நான் முடிக்கிறேன், ஒரு நிமிடத்தில் முடிக்கிறேன், கேட்டுக் கொள்வதோடு அத்தோடு சுழிபுரத்திலே சவுக்கடி பிள்ளையார் ஆலயத்துக்கு பின்புறமாக ராணுவத்தினரால் ஒரு புத்தக சிலை வைக்கப்பட்டிருக்கின்றது. இது இனமுறுகலை ஏற்படுத்துகின்ற ஒரு நோக்கத்தோடு செய்யப்பட்டிருக்கிறது. உடனடியாக அந்த விகார அந்த புத்தக சிலை அகற்றுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதுடன் திருக்கோயில் அம்பாறை திருக்கோயில் சட்ட இல்மனை தகழ்வதற்கு மேற்கொள்ளப்படுகின்ற முயற்சிகள் தடுத்து நிறுத்தப்பட வேண்டும். இல்லை என்று சொன்னால் அங்கே பாரிய மக்கள் போராட்டங்கள் வெடிக்கும் என்பதுடன் அந்த பிரதேசத்திலே 5 மலைகளை இடித்து விற்பனை செய்வதற்கு ஒரு சில அரசியல்வாதிகளுடைய தலையீட்டோடு பிரதேச செயலாளர் மீது பிரதேச செயலகத்தின் மீதும் பிரதேச சபை மீது அந்த முயற்சிகள் நிறுத்தப்பட வேண்டும் என்று கேட்டு என்னுடைய கருத்துக்களை நிறைவு செய்கின்றேன்.
நன்றி.
Honorable Chair, I just want to give a clarification on what regarding the Shantan. Shantan is a convicted criminal. He was found guilty for the murder of the former Prime Minister of India. He was found guilty for the rest of his life. Then Government of India gave him pardon. When he given pardon, he was still staying in India. So Honorable MP and several others, including Honorable Member from the Jaffna and Honorable Douglas Devananda, made repeated requests from us to facilitate his repatriation to Sri Lanka. We immediately decided, despite all our objections and kind of his past, that we will facilitate for him to come and reunite with his family. We have done that as soon as possible on humanitarian ground. Not that we admire his conduct and going and killing a leader of world's biggest democracy. But we facilitated it. Of course, thereafter, Indian government has to sanction that to come to Sri Lanka. Unfortunately, he fell ill. He was treated very well by the Indian government. And he was suffering from cancer. So he died. As due to natural causes. From everything, don't try to score cheap political gains. That's my speech also earlier. We have done this game for the last 75 years. No one is going nowhere. It is time for us to think as Sri Lankans and look issues on merit. We are all Sri Lankans. For me, I will treat Sinhalese, Tamils, Muslims, all are as equals. We don't discriminate on people. And therefore, you are unnecessary charge that you hold.
Yeah, thank you.
Government of Sri Lanka and India
thank
responsible
you.
For his death is totally directed at the gallery of your district.
Thank you, Honorable Minister. Thank you.